පොඩි කයියක් ගහන්න ඕන කියලා හිතුණා. සමහරු මගෙන් අහනවා ඇයි මම ආටිකල් එකක් විදිහට ලියන දෙයක් මගේ පෝස්ට් එකක් ආයෙත් සැරයක් වොයිස් නෝට් එකක් විදිහට පොඩ්කාස්ට් එකක් විදිහට දාන්නේ කියලා. සමහරු ආසන දිග පෝස්ට් කියවන්න. ඒ වෙලාවට ඒකට පොඩි වෙනස් හැඳින්වීමක් දෙනවා හෑලි ලියන අය කියලා. ෆේස්බුක් එකේ හෑලි ලියන අය. ඒක ජෝකයක් විදියට කියනවාද එහෙමත් නැත්නම් ප්‍රශංසා විමුඛව කියනවාද කියන එක අවස්ථානුකූලව වෙනස් වෙනවා. නමුත් මට නිතරම හිතෙන්නේ හෑලි ලියනවා කියලා කිව්වහම ඒක පොඩි පල්කිරීමකට යොදන යෙදුමක් කියලා. සමහරු ආස නැ කියවන්න. කියවන්න ආස අයට පෝස්ට් එක කියවලා ඒ අර්ථය ගන්න පුළුවන්. නමුත් කාර්යබහුල අය ඇති, එහෙමත් නැත්නම් කියවීමේ හැබිට් එක තියන අය නැතුව ඇති. එහෙම වුණාම ඒ අයට මට කියන්න අවශ්‍ය දේ වෙන විදිහකට යවන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක මම පොඩ්කාස්ට් එකක් විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරනවා. බටහිර ලෝකයේ ක්‍රමයක් තියෙනවා ඔඩියෝ බුක් කියලා. ලංකාවෙත් මේ වෙනකොට ඒක අත්හදා බලන්න පටන් අරගෙන තියෙනවා. ඔඩියෝ බුක් එකක් කියලා කියන්නේ පොතක නැරේට් කිරීමක්. එතකොට ඕනම පොතක් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් කවුරු හරි ඒක නැරේට් කරනකොට අපිට අහගෙන ඉන්න පුළුවන්. පිටරටවල ප්‍රින්ට් කරපු පොතක් කෙනවා වගේම ඊ-බුක් එකක් විදිහට ඩිජිටල් කොපි එකක් කෙනවා වගේම ඔඩියෝ බුක් එකක් විදිහට MP3 ෆයිල් එකකුත් එහෙමත් නැත්නම් M4A එකක් හරි ඒ ආකාරයේ ෆයිල් එකකුත් එනවා. එතකොට අහන්නත් අවස්ථාව තියෙනවා. සමහර විට දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එයාට පොතක රියල් ෆීල් එක ගන්න බැරි වෙන්න පුළුවන්. බ්‍රේල් ක්‍රමයටම යන්නේ නැතුව එතකොට ඔඩියෝ බුක් එකකින් ඒ කතාව ශ්‍රවණය කිරීමේ පහසුකම තියෙනවා නම් අහන්න විඳින්න අවස්ථාව තියෙනවා. හරියට රේඩියෝ නාට්‍යයක් අහගෙන ඉන්නවා වගේ. ඒක නිසා මම ලියන පෝස්ට් එකේ ඔඩියෝ බුක් එකක් විදිහට මේක සලකනවා නම් මම කැමතියි. උණුසුම් හේතු දෙකක් අවසානයේ සංසුන් මොහොතකට දැන් අපි එළඹිලා ඉන්නේ. පරිණත පොලිටික්ස් පෞරුෂයන් වගේම අංකුර ගායක ගැටවරින් ජනතා මනාපයෙන් තෝරාපත් කරගත්ත සතියක් ඊයේ රැයෙන් ඉවර වුණා. අදින්දලා අපිට තියෙන්නේ ගන්ධබ් අවස්ථාවක්. සුලංගිල්ල ඉතුරු වුණු ටිකෙන් ටික මැකෙන තීන්ත පාරක්. ට්‍රෙන්ඩින් ටැබ් එකේ උඩම තිබිලා ටිකෙන් ටික පහළට ගිහින් අයින් වෙන වීඩියෝස් 3-4ක් අපි සාමාන්‍යකරණය වෙනවා. උද්දාමයට පත් වුණු කාලයකට පස්සේ ආයෙත් මහ පොළොවට ඇවිත් රියල් රියැලිටියට අපි ෆේස් කරන්න පටන් ගන්නවා. නවයෝන් ගායන රියැලිටි ගැන ගිය කන්වර්සේෂන්ස්, ඩිබේට්ස් මේ හැම එකක්ම මම දැක්කා කියෙව්වා. මේ රියැලිටි තරඟය ගැන මගේ වියව එක ලියන්න පුළුවන්ද කියලා මාස 6ක් පුරා සැරින් සැරේ අහපු හැමෝටම ස්තුතියි. ආයතනික සහ පර්සනල් හේතුවක් හින්දා අදාළ රියැලිටි ගායන තරඟය ගැන මම අදහස් දක්වන්න යන්නේ නැහැ. නමුත් බලෙන් පුම්බන්න හැදුව අය කාලානුරූපීව සමාජයෙන්ම රිජෙක්ට් වෙලා හරිම ටැලන්ට් එක ජනතා පරමාධිපත්‍යයෙන් තේරීපත් වීම ගැන සතුටුයි කියන එක විතරක් මං කියන්නම්. ජනතා පරමාධිපත්‍යයෙන් ගායක ගායිකාවන් වගේම මැතිඅමතිවරුත් තේරීපත් වුණා. රත්මලානේ මං එනවා බත්තර මුල්ලට. මේ සැරේ මැතිවරණය හරිම ස්පෙෂල්. නොහිතපු මිනිස්සු ඇතුළට ගිය, නොහිතපු මිනිස්සු ගෙදර ගිය, වෙනදා වගේ ඇඟට දැනුනේ නැති, ඒත් රිසල්ට් එක ආවහම අමුතු කික් එකක් දැනුණු මැතිවරණයක්. තවදුරටත් කැපුවත් කියන විශේෂණ පදයේ එක්ක මිනිස්සු ඡන්දපොළට යයි කියලා හිතන්න අමාරුයි. අවස්ථාවට ගැළපෙන සොලූෂන් එක වෙනුවෙන් අපේ ජෙනරේෂන් එක දැන් හිටගනිවි. ලංකාවේ මේ වෙද්දී හිටියා වැඩි කියලා ජෝක් කරන වැඩිහිටි ජෙනරේෂන් එක අනාගතයේ දවසක එක්තරා තැනකදී එක පාර අපෙන් ඈත් වෙනවා. එතකොට ජනගහනේ ලොකු ඩ්‍රොප් එකක් වෙනවා. තරුණ සහ මැදිවියේ පිරිස් එකෙන් ඉස්සරහට එනවා. එතනදී පොලිටික්ස් වල කියවීම මොන වගේ වේවිද? අන්න එදාට වෙන සංසිද්ධියේ ට්‍රේල් එක තමයි මේ සැරේ මහා මැතිවරණයෙන් පේන්න තිබුණේ. හිතපුවත් නැති අලුත්ම මූණු ඇතුළට ඇවිත් කොහොමත් ඇතුළට යන මූණු ගෙදරම නැවතුනේ අන්න ඒ නිසා. අපේ ජෙනරේෂන් එක රනිල් වික්‍රමසිංහ ගෙදර යනවා දකින මුල්ම වතාව. අද රනිල් වික්‍රමසිංහ තමන් එක්සත් ජාතික පක්ෂ ධූරයෙන් ඒ නායකත්වයෙන් ඉවත් වෙනවා කියන එක දැනුම් දුන්නා. මං හිතන්නේ රනිල්ගේ දැනුමට ගහන්න පුළුවන් කැරක්ටර් එකක් මේ මොහොතේ ලංකාවේ පොලිටික්ස් ඇතුළේ ඇති කියලා. ඒත් ඒ දැනුමෙන් රටටත් තමන්ටත් වැඩක් නැහැ කියන තැනට රනිල් විහිංම තල්ලු වෙලා තියෙනවා. මෙතනින් එහාට රනිල් මොළව කරයිද? අනපේක්ෂිත තනිවීම කොහොම හැන්ඩල් කරයිද? පරාදයි කියලා හිතුවට තාමත් රනිල් ඉන්නේ අඩි දෙකක් ඉස්සරහින්ද? ස්ටාර් ප්ලස් එකේ යන ඉන්දියන් මෙගා වලට වඩා ලංකාවේ පොලිටික් ප්ලොට් ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ අන්න ඒ නිසයි. දන්න පක්ෂවල වෙනස් හැඩයන් දැන් පිච්චකට ඇවිත් තියෙනවා. හැම ලොකු පක්ෂකම ලයිට් වර්ෂන් එකක් කරලියට ඇවිත් ලොකුවට වැඩුණා. නිල් අය මෙරුන් වෙලා, කොලා අය කහ වෙලා, රතු අය දම් වෙලා. අප්‍රෝච් එක වෙනස් කරන්න අවශ්‍යයි. නමුත් වෙනසකට මුලපුරලා තිබ්බට සමහර තැන් එහෙම්මමයි. වෙනස් වගේ පෙනුනට එහෙමට වෙනසක් නෑ වගේ හිතන තැන් එමටයි. වාමාංශික පක්ෂවල පෙරවැරදිවලට නම් මොන පාට මාරුණත් සමාවක් දෙන්න මිනිස්සු පෙළඹෙන්නේ නෑ කියන එක දැන් ඔප්පු වෙලා තියෙන්නේ. ඒ ගැන නම් වාමාංශික කණ්ඩායම්වලට පොඩ්ඩක් නෙවෙයි හොඳටම කල්පනා කරලා බලන්න වෙනවා. නැද්ද හා අම්මපා? ඉලෙක්ෂන් එකක් දින්නට පස්සේ එන උද්දාමය හරිම රහයි. ඒ උද්දාමය අපි කාලෙන් කාලට අත්විඳලා තියෙනවා. ඉතින් හදමු අපි අලුත් රටක්, නිදහස් නිවහල් අපේ රටක් වගේ ස්ලෝගන් සරහා දැන් වැඩ කරන රටක් වෙනකන් මගේ ජීවිත කාලය ඇතුළත විවිධ පාලනයන් එන හැටි මම දැක්කා. දැන් ආයෙත් අලුතෙන් බලාපොරොත්තු ඇති වෙන කාලයක්. ඒ චිල්ලක ඇත්තටම අපිට දැනෙනවා. ඊයේ පැවැත්විච්ච දිවුරුම් දෙන උත්සවය පවා හරි ඉමෝෂනල් සිද්ධියක්. සහෝදර ප්‍රේමය, මුණුපුරු ආදරය, නැන්දම්මලේලි මිත්‍රත්වය, උත්තරීතර ගැබිනි මාතා පදවිය වගේ ගොඩාක් ආදරේ හිතෙන අපිට දැනෙන අපේ කම එක්ක සියල් සපිරි දිවුරුම් දීමේ උත්සවයක් දකින්න ඊයේ අපිට අවස්ථාව ලැබුණා. මං මහින්ද රාජපක්ෂට අසීමාන්තිකව ආදරේ කරන්නේ මෙන්න මේ කැරිස්ම එකට. ඇඩ්වර්ටයිසිං වල නිතර ගන්න ඉමෝෂනල් අප්‍රෝච් එක මහින්ද හරියටම යූස් කරන්න දන්නවා. ඒක ප්ලෑන් කරලා කළා හෝ නොකළා වැඩේ අපිට දැනෙනවා. තනතුර පැත්තක දාලා මල්ලි අයියට වඳින එක තමයි ඊයේ දවසේ මොමන්ට් එක. ඒක ඇඟටම ෆීල් වෙන සිද්ධියක්. අත්සන් කළාට පස්සේ පෑනට ක්ලිප් එක ගහලා ආපහු පෙට්ටියට දානවා වගේ පොඩි ඩීටේල්ස් පවා මිනිස්සුන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙන විදිහට ලස්සනට ඇප්ලයි කරන්න මහින්ද පාර්ශවය දන්නවා. තෙවරක් පෙරම දාඩිය පෙරාගෙන බත්හට්ටි තැම්බුවත්, කුඹුරු කළත්, ආධාර ඇද්දත් පරාද වෙලා ගෙදර යන්නේ ඒවා නිකම්ම නිකන් සර්විස් ගණයට වැටෙන හින්දා. හරියට ස්ටීව්ගේ මැක්කෙක් කොල්ටි වුණාට බිල්ගේ වින්ඩෝස් එක මිනිස්සු අතරට ගියා වගේ. ඇහි පිල්ලමක් ගැහුවත් ඒක දැනෙන්න මාකට් කරන්න මහින්ද පාර්ශවයට පුළුවන්. මැතිවරණකදී මං කරන්නේ බලපොරය වෙනුවෙන් දෙපැත්ත බෙදලා මරාගන්නක නෙවෙයි, මේ කැරක්ටර්ස් මිනිස්සුන්ට ලං වෙන පර්සන්ටේජ් එක බලන් ඉන්න එක. ඒ වෙනුවෙන් ගන්න පියවර මොනවද කියලා කියවන එක. පර්සනලි මට මැතිවරණයක උද්දාමය තියෙන්නේ එතන. මං කිව්ව උද්දාමය රහයි කියලා. ඔව්, ඒ උද්දාමය අපිට අවශ්‍යයි. මේ කොරෝනා කරදර මැද්දි ගතවුණු නිද්‍රාසහගත කාලය නිසා ඒ අවශ්‍යතාව තවත් වැඩි. නමුත් මේ උද්දාමය අවදානම්. අවුරුදු 5කට කලින් තිබුණෙත් ඒ උද්දාමයමයි. රුපියල් 6000ක වියදමින් කරපු දිවුරුම් දීමේ උත්සවය, රුපියල් 20 ඇට්ලස් පෑනකින් අත්සන් කිරීම, කෙහෙල් කොලේ ඔතලා දෙන බත් එක දිගෑරගෙන නිවාඩු පාඩුවේ අනුභව කිරීම, කොහුවල සපත්තු කඩේකට ගිහින් තනියම තමන්ට ගැලපෙන සපත්තු කුට්ටමක් තේරීම වගේ හෙඩ්ලයින් වලින් සරල බව වාන්දාපු මෛත්‍රීපාල සිරිසේන අන්තිමේදී නම මතක් කළත් හිනා යන සදාතනික මීම් එකක් වෙලා අදටත් අපේ දෛනික සෝෂල් මීඩියා ජෝක් අවශ්‍යතාව තෘප්ත කරනවා. මේක මහින්ද රාජපක්ෂට ලැබෙන සෙකන්ඩ් චාන්ස් එක. හැඟීම් බර නොවී රියල් විදියට හිතුවොත් බොහෝ විට මේක තමයි ලාස්ට් චාන්ස් එක. මොකද අපි තරුණ වෙන්නේ නැහනේ. චාන්ස් එක හරියට යූස් කළොත් අමරණීය වෙයි. ඕනම ආණ්ඩුවක රජයක පීක් එක තියෙන්නේ පත්වෙන දවසේත් ඊට පස්සේ දවසේත් විතරයි. එතනින් එහාට ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ තත්ත්වය සාමාන්‍යකරණය වෙලා දවසකට දශම ගාණින් හරි ලකුණු කැපෙන එක. ඒ ලකුණු කැපිලිවලට ප්‍රධාන හේතු වෙයි කියලා දැනටම හිතෙන අප්පිරිය විරිත්තිලි 4-5ක් දැකලා ශුද්ධ වූ කැලණි භූමියෙන් ඉවත් වෙන්නත් හිතුණා. කොහොම වුණත් මං කලින් කිව්වා වගේ ලංකාවේ පොලිටික්ස් තියෙන්නේ වෙනස් වෙන තැනකද නැත්නම් තිබුණු තැනමද කියලා තාමත් හිතාගන්න අමාරුයි. ලිංගැට්ටේ අලවන කැලෑපත්‍රයේ ටයිම් ලයින් එකේ පෝස්ට් කරන මීම් එකක් වුණාට කොන්ටෙක්ස්ට් එක තාමත් එහෙමමයි. ඒ නිසා තාප්පේ අලවන පෝස්ටර් වෙනුවට ටයිම් ලයින් එකේ පෝස්ට් හදලා මෙදා සැරේ ඡන්ද කළාට, පචණ්ඩක් කියා අඩු වුණාට, පොලිටික්ස් කියන දේ ඇත්තටම වෙනස් වුණාද නැත්නම් තියෙන එකම තැනද කියන ප්‍රශ්නාර්ථය තාමත් ඉතුරුයි. මම මේ කියාගෙන ආපු ටික බස් එකේ උඩ බාරකේ එක අතකින් එල්ලිලා ඊරෑ එන ගමන් මට හිතෙලා ටයිප් කරපු දේවල්. හෂෙන් දුලංජන ඊරෑ ටයිටල් එක දින්න. ඊයෙන් පස්සේ රත්මලානෙන් බත්තර මුල්ලෙන් ස්ටේජ් නගින දෙපාර්ශවයේම අනුන්ගේ පදේට නටන තන්ට පත්නුවි ඉඳිවි කියලා අපි හිතමු. තවත් ලීක් එකක්, ටික්ටොක් නංගියෙක්, සෙලබ්‍රිටි ගොසිප් එකක්, ඇක්සිඩන්ට් එකක්, කටවැරදීමක්, වලියක්, මරණයක් එනකන් මේ ගන්ධබ්බ දවස් කිහිපය අපි ගත කරමු. සමහර විට ඔයා මේක අහද්දිත් ඊළඟ වෛරල් ටොපික් එක ඔයාගේ වට්ස්ඇප් ගෲප් එකට, මෙසෙන්ජර් එකට, යූටියුබ් ට්‍රෙන්ඩින් ටැබ් එකට ඇවිත් තියනවා වෙන්නත් පුළුවන්. උද්දාමය ඇති. අපි සුපුරුදු විදිහට වැඩ පටන් ගමු. තවත් දවසක මුණ ගැහෙමු.